അനന്ത കീരസ്
ഗിരാസേ, അപ്പം അത് അപ്പം അവധാനെ യും കറൻ അപ്പം വർത്തമാന സിംഗള സിനിമാവി സിനിമാത്മക അതീത സീപത് കരുതു അവസ്ഥാവക്ക് മുക്കത് ഹെട്ടാട്ട വസ്ത്രക്ക് പിരിണോ എലുവിന് വിശേക്കുന്നതായിട്ട് തീരെ പെരാത്തു അപ്പം എപ്പിൽ ബന്ധ തൊറു തുറസ എപ്പിൽ ബന്ധ മണ ധനുമക്തിവിന് ക്ഷേത്രേ ജീവത്തിന് ദിനേശ് പ്രിയസാദ് കെന്തുവാ കത്തി ഏക്കെ തന്നെ ഹർവത്വ സാർ അസുവത്വ എപ്പിൽ ബന്ധവ് അസുവത്വ അദ്ദേഹം മുമ്പിട്ട് പഹതാതെ പ്രേമിത്തുമിതുരിണി അപ്പം ഇതിൽ പത്കർപ്പ് കടവണ പോടുന്ന ദിവസം അശോകമാല ചുറ്റപ്പെട്ട പിൽബന്ധം ഇവിടെ സന്ധാനക്കള ഗീതമേ സാക്ഷി തെക്ക് ഈട്ട് പാസ്സേ തീരണാത്മക അവസ്ഥാവട്ടേനോ സിംഗള സിനിമാവ് മുഖത്ത് പലമു ഇസ്റ്റിസിലമ മേ ഇങ്ങനെ കഥാകൃത്ത് രേഖാവ് ചുറ്റപ്പെട്ടേ തമായി സമസ്ത ക്വശേൻ ശ്രീലങ്കാവേ എലിമഹണി ഏക്കാനെ ചിത്രാകാരവൾ ഭാരതീയ ചിത്രാകാരവൾ പുലുവന്തരം രൂപകഥകൃപ്പു ചുറ്റപ്പെട്ട ശ്രീലങ്കാവേ എലിമഹണി രൂപകത്ത് കരാണ് പട്ടംകത്ത് ചിത്രപ്പെടുത്തമേ രേഖാവ് നമുത്ത് രേഖാവുടെ പിറാത്തുവ് ഏ സന്ധാ എലിമിച്ച് ശ്രീലങ്കയ്ക്ക് കീപ്പതിനെ കിന്നു ഏവകേമ ശ്രീലങ്കയ്ക്കീൻ ഹട്ടിയിട്ട് ഏക്കനെ തമിഴ സഹ വിജാതിക്കീൻകിൻ തുറവ് ശ്രീലങ്കാവെ ചിത്രപ്പെട്ട കറപ്പു അയത് ഇന്നു ഏപ്പിൽ ബന്ധുവ് കഥാക്കളുത്ത് ദിനേശ് ഈലങ് അവസ്ഥയാണ് പിറാത്തുവ്
ഓ ഏക്കനെ തങ് ആചാര്യ ലിസ്റ്റ് ജെയിംസ് പീരിസ് മഹത്യ തമൈ സമ്പൂർണ്ണ ചിത്രപ്പട്ടയ മെഹെ ഇറേലിയൻ ഗഹാൻ അപ്പിട്ട് പുറത്തു കയറി ഇക്കെൻ്റെ ചിത്രാകാരം ബെഹറവ് ഔട്ട്ഡോർ ഏക്കെ ചിത്രാകാരിക്ക് എൻ്റെ ഗിവല്ലത്തിൽ ദർശനം തീരുന്ന റേഖാവേ ഈട്ട് അമതരവ് മേ സിയലു എലിമാൻ ദർശന എലി എത്രത്തം എലിമാണി കറി ഈ റേഖാവ് ചിത്രപാട്ടിതമായി ആചാര്യ ലിസ്റ്റ് ജെയിംസ് പീരിസ് മഹത്തയ്ക്ക് ലുക്കു വ്യായാമിക്കും സാർത്ഥക വെച്ച് സഹ അപ്പിട്ട് ദായാദക്കൾ വസ്തുസംഭാരക്കിലേക്കാണ് അപ്പം അധ്യക്ഷർ ഹെട്ടിയിട്ട് അപ്പം പശുകാലിക അപ്പം ചിത്രപ്പട്ടിക്കാരനെ കൂടെ എലിമാനെ രൂപകത്തക്കാരൻ അപ്പിട്ട് ഇതുണ്ടാവും സഹന മേ പുറത്ത് പുഹുന്ന വില അപ്പിട്ട് കറണ അവസ്ഥ ലഭണം മുഖത്തെ ഏപ്പിൽ മത എക്സ്പെരിമെൻ്റേ കയറി ആചാര ലിസ്റ്റ് ജെയിംസ് പീരിസ് മാത്തേ അപ്പം ഇത്തുമായിട്ട് ഗൗരവക്കാരനുണ്ട് മേ അവസ്ഥാവിധി അത് ഇത്തുമായി ജീവിതം അത്രയുന്ന ഇത്താവ് നിരോഗിസുവേം ഇത്തുമായിട്ട് അപ്പം എത്ര സിനിമ മേ സിംഗിൾ സിനിമ കർമാന്തിനെയും അപ്പം നയഗത്തി മുഖത്ത് ഏവാകെ ഇതാക്ക് അപ്പിട്ട് മേ പഹതല ദുന്നട്ട ഇറേലിയൻ ചിത്രപ്പട്ടിയക്കാരൻ്റെ കോമതിക്കുന്നത് മീറ്റ പെരാത്തുവ് സിംഗിള ചിത്രപ്പട്ടിയക്കെട്ട് എലിമാൻ ദർശന കീപ്പാക്ക് എത്തുലത്തുന ഏക ഹെബൈ ഇന്ത്യാവെ ഇങ്ങനെ കപ്പട്ടി ആരക്ഷകിന് ചിത്രപ്പട്ടി ഇന്ത്യാവെ എലിമാൻ കീപ്പാക്ക് അനിത്ത ചിത്രകാരൻ എത്തുലെ ഇക സമ്പൂർണ്ണ മേ എലിമാൻ നിമി ഞാൻ കടുന്നു മേ റേഖാവിന് സമ്പൂർണ്ണ എലിമാൻ ദർശന എത്തുലത്ത് ലങ്കാവ് കപ്പട്ടി ആരക്ഷകിനൊക്കെ ഇന്ത്യാവെ എലിമാനുള്ള എം എം ദർശന് തിരുന്ന ഓ ഈ അമത്തറവ് തവത് ചിത്രപ്പട്ടിയൊക്കെ മുടെ മത്തകായി മേ ബണ്ടാ നഗരയുടെ പെമിനീവ് ലങ്കാവെ മുലിമ രൂപകത്ത് കലേ എലിമാനെ ഒക്കെ ബണ്ടാ നഗരയുടെ പെമിനീവ് മത് എലിമാൻ ദർശന കീപ്പാക്ക് ലങ്കാവ് തീന കീപ്പാക്ക് തീനോ ഏക എക്സ്പെരിമെൻറ്റാക്ക് വസയും നിമി കേരളത്തിൽ തന്നെ
അത്യാവശ്യമനിസ
ഏ തെങ് തെങ്ങുകൾ ഗനീമ സഹ വീതം കപ്പാ ഹെറിമട്ടത് ഏക ഉപയോഗിക്കറുകാൻ വെന്ന് ബരിനഹ ഇങ്ങനെ എലിമാനെ കരുണാകിനെ വീതം അടുവേനു നമുക്കത് ലൈറ്റ് സൾട്ടാണ് പ്രമാണിച്ച ചിത്രപ്പാട്ടി കർമാൻ തിന്നായ ദന്നോയൊക്കെ വിദുലി ആലോക്ക് സഹ ഈ ഉപകരണ വോൾട്ടയാണ് മില ഭൂമ അടുവേനോ ഇതോടെ എലിമാനെ കരുണാക്കി തന്നെ റിഫ്ലക്ട് ബോട്ട് ഹത്രാക്ക് പാകിങ് ചിത്രപ്പാട്ടിയ രൂപത്തിൽ കരണ പോലും എലിയക്തീനാണ് ഇതിങ്ങനെ വകേ എം എം ഭഗവാനുള്ളതി അപ്പം ഈ ചിത്രപ്പാട്ടി സന്ധ വിശേഷ ഉപക്രമം ഇതാകണോ വീതം വേപക്ഷ്യ കപാഹരിമ പിന്നിസ് ഏക നറക്ക് വെടക്ക് നിമേ നമുത് മേ ലിസ്റ്റമാത്തേക്ക് റേഖാവ് മേ എലിമാനെ കയറി മേ ലാഭവൻ നിമേ തുമാകെ നിർമ്മാണ നിർമ്മാണയായിട്ട് അത്യാവശ്യ കരുണക്കുണ എലിമാൻ ദർശൻ ഇത്തനായി
ഉണേ
ഓ ആറ് മുൾമ ചിത്രപാടി പട്ടം കണ്ണിമ വിശാല എലിമാൻ ദർശനേക്ക് ബുറുക്കുൽ കാറേക്ക് ഗമട്ടേനോ മേ ലങ്കാവി സുന്ദരത്തെങ് വർണ്ണാക്രമിനോ ഏന ഏ ബുറുക്കുൽക്കാരായിട്ട് രംഗപ്പാണി ശേഷപ്പള്ളിയക്കാരം ഹത്യ පසුකාලික මාතලංග වෙච්ච ඊටත් පසුකාලික මගේ පෙරලිකාර චිත්‍රපටියේ මේකප් කරපු ප්‍රධාන නිර්මාණ ශිල්පියා විශිෂ්ට ගණයේ විශේෂ නිර්මාණ ශිල්පියෙක්. ඉතින් එතුමා බොරු කකුල් දෙකක් ගැට ගහගෙන ඒකට පුරුදු පුහුණු වෙලා ඒ චරිතය රඟපානවා. ගමේ ඉන්න කොල්ල කුරුට්ටු එනවා මේ මනුස්සයාගේ පස්සෙන්. ඉතින් හරි ලස්සන දර්ශනයක්. ඒ එතන කියන්නේ තර අරුණා අනුරාපුර පොළොන්නරුව ඒ සින්දුව පුළුවන් අපිට අහන්න පුළුවන් නම් ඒක හොඳයි. ඉතින් එහෙමයි ඔය රේඛාව චිත්‍රපටයේට මේ එලිමන් දර්ශන යොදා ගන්න
පාඩුවනේ. එතකොට මේ ඔවුන් ඊට කලින් ලිස්ටර් මහත්මයා සමග තිදෙනෙක් ගවර්න්මන්ට් ෆිල්ම් යුනිට් එක එහෙම නැත්නම් රාජ්‍ය චිත්‍රපට අංශයේ වැඩ කරලා එයින් සමුගෙන ඇවිත් ඒ කියන්නේ රැකියාවෙන් ඉවත් වෙලා ආවිලා තමයි චිත්‍රපට කරන්නට එළඹෙන්නේ. ඒ කියන්නේ විඩි බ්ලේක්, ටයිටස් තොටවත්ත සහ
ආචාර්ය ලිස්ටර් ජේම්ස්
පීරිස්. ආචාර්ය ලිස්ටර් ජේම්ස් පීරිස් තව එක්කෙනෙක් ඉන්නවා නේද?
ටයිටස් තොටවත්ත, විලි බ්ලේක්, ඊළඟ KW පෙරා.
KW පෙරා. ඔව්, ඔහුගේ තමයි මම හිතන්නේ රේඛාව චිත්‍රපටේ
කතාව දෙබස්.
කතාවද සහ දෙබස්. එතකොට එහෙම ඇවිල්ලා තමයි ඒකේ විශේෂත්වය රේඛාවට එක්කාසු කරගන්නවා. සංගීත අධ්‍යක්ෂවරයෙක් තනු නිර්මාණය කරන්නේ සම්පූර්ණයෙන් මට මතක විදිහට සුනිල් ශාන්තයන්.
සුනිල් ශාන්තයන්ගේ සංගීත
BS පෙරේර සංගීතවත් කරන්නේ. තව සිසිර සේනාරත්න.
සිසිර සේනාරත්න සින්දු කියනෝ එකේ
BS පෙරේර
විදිහට. ඔව් මට මතක හැටියට
මුත්සාමි. මුත්සාමි එතකොට ඇවිල්ලා නැති
වෙන්නේ. මුත්සාමි සංදේශේ මුත්සාමි කරා.
ඔව්. එතකොට මේ 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 ගීතය ගායනා කරන්නේ අපි ඔබට ඉදිරිපත් කරන ගීතය අර ඔබ කියපු කියන්නේ රේඛාව පටන් ගන්න ගීතය. තමයි මේ අපිට මේ කාන්ති වික්‍රමසිංහ මහත්මිය හිටියානම් ඇගෙන් අහගන්න තිබුණා. මේ ඇත්ත ටිකක් දුර බැහැර ගිහිල්ලා සෑගින් තොරතුරු අපිට ගන්න බැරි වුණා.
ආරම්භක දර්ශනය කියන්නේ.
ඔව්. ඒතර රේඛාව චිත්‍රපටේ සම්පූර්ණ ගීතාවලියම රචනා කරන්නේ පන්සලේ පියනම. මේ තමයි මර්සිඩන් ජයකුඩි පියතුම.
හරියට හරි.
මොකද දැන් පාපවහන්සේ පසුගිය දිනක ශ්‍රී ලංකාවට ආපහු අපි දැක්කා කතෝලික පිරිසකගේ දින සහජීවනය සහ ඒ ගැන තියෙන උනන්දුව, විනය, යාදී වශයෙන් සියලු දේවල්. මොකද අනිත් ආගම් වලට ගරු කිරීම තමයි උන්වහන්සේ විසින් පෙන්වා දෙන විශේෂම දේ. ඒ කියන්නේ මර්සන්ජයකට පියතුමා සමග පොඩි කාලයක් වැඩ කරන්න අවස්ථාව ලැබුණා. එතුමා එක මේ කතා බහ කරන්නේ ආදි වශයෙන් මේ ඒකෙදිත් කියන්නේ තිබෙන සාහිත්‍ය දැනුම් පිළිබඳව බොහොම වචන 25කින් අහන ප්‍රශ්නෙට උත්තර දෙන්න පුළුවන් ශක්තියක් එතුමන්ට තිබුණා. ඉතින් මේ ගීතාවලියම හැදුවේ ගරු මර්සන්ජයකට පියතුමා සුනිල් ශාන්තයන් ගායන අර මුල්ම ගීතයේ ප්‍රේමිතුම විදිහට ඔබට ඉදිරිපත් කරනවා. ඒ පටගත කිරීම අපිට කොහොමරි තරින්ද හොයාගෙන තිබුණා. ඇත්තටම විශේෂිත අවස්ථාවක්. රේඛාව තීරණාත්මක චිත්‍රපටයේ ආරම්භක ජවනිකාවේ තිබෙන ගීතය තමයි මේ.
මනුරාපුර පොළොන්නරුව සීගිරි මනවන්දනීය කුළුණු පිළිම බිතු සිතුවම් නන් සිතුවිලි රංජනීය මෙන් දිරුණු පොකුණු රීණු ඇලි රන් පාටය ඉන්න හැවි නිල් ගැන් මෙන ගොයය වසන්තයේ ඉරිමල් වන බිමුගී මීරෙන් පිරෙන්නේ මහි අංගන කැලේ සැරින මී මදවල පැණි පිරෙන්නේ මින්නේරියෙන් අභය වාපිටෝ පහිරි තලය සිරිය විසි තුරුන් ඇති ගී ගයන් තවිදේ විඩන් දැරිය ඔය හඳේ පිල්වීරා මොනරැනිලින් අට යාල මල් දේ දුනු රටංගරයි රැහැති හඳන රුහුණු යාල දීන් සේරෙන් ඉගලාගත් පලිඟු කුමාරිය කරුවට දියගැලි දේවිය සිහින ලෝවන්ගේ අවට නංග නිල් මලා මාල හංගා නිල් කැටදිය යට ගංගාලිය ගලා බතේ ගිරි පෙළ කරවා පියගෙන බනාමුරේ කුංචනාදරව් පිළි රැව් දී දෙවේල තාලෙට ගොවි බිමට බසේ කිරිඟි තිරෙන කුණ්ඩ සා ්‍රීනම් හැඩවන් වූුව තලා සුන්දරීය මිනිමුතු මත වැඩෙනෙන් අපේ ලක් මව හරි පින් බරීය
තාක්ෂණික යම් යම් බාධා කිරීම තිරු. නමුත් ඔබේ මතකය සහ මේ කැනේ රසික දැනුම රසිකයා සතුව දැනුමක් තිබිය යුතු මොකක් හරි ගීතයක් රස විඳිනවා නම් කලා නිර්මාණයක් රස විඳිනවා නම් නැත්නම් නොදැනුවත්ව රස විඳීමේ අභාග්‍ය අපිට මේ හාත්පස පේනවා කියන්නේ කවුරු හරි දෙන දෙයක් බාර ගැනීම තමයි ඒක ඒ වින්දනයේ හේතුව ඒ කියන්නේ වෙන මොකුත් නැති හින්දා ඒක වින්දනය කරලා ඒකෙන් දන්න ටිකත් මොට කර ගැනීම නමුත් ඔබ යම්කිසි දෙයක් දැනගෙන ඒ සඳහා ඒක විඳින්න ගත්තන් පස්සේ ඒක ඇත්තරම ඒ වින්දනයේ ඇත්තරම සත්‍ය වින්දනයේ තියෙනවා ඒතර
සීමාවකුත් නැහැ
සීමාවකුත් නැහැ ඉතින් අපි කතා කරගෙන හිටියේ ලෙස්ටර් ජේම්ස් විස් මහත්මයා පිළිබඳව එතකොට රේඛාව චිත්‍රපටයෙන් පස්සේ ඔහු තවත් ඓතිහාසික චිත්‍රපටයක් නිර්මාණය කරනවා ඒ කියන්නේ ඔහුගේ මාණය අනුව ඒ කියන්නේ දැන් අපි දැන් හිටානේ ද තිරගත වෙන චිත්‍රපටයක් තියෙනවා ජයන්ත චන්ද්‍රසිරි ශූරින්ගේ මහරජ කැමුණු ඔහුගේ මාණයෙන් ඔහු නිර්මාණය කරන ඒ කරුණු කාරණා හොයාගෙන එතකොට සංදේශ චිත්‍රපටයත් ඒකේ මට පෙනෙන්නේ අතීත කතාවක් හා සමානයි මොකද පෘතුගීසින්ට එරෙහිව ක්‍රියාත්මක වෙච්ච විදිහ ඒ කියන්නේ පැහැදිලිවම තම්මිට වගේ චරිත ලබාගෙන එහෙම නැත්නම් ආනන්ද ජයරත්න ප්‍රධාන චරිත නිරූපණය
කරා
ඔව් මේ සංදේශ චිත්‍රපටය හැබැයි ඒක මොකද ඒ කලින් කඩවන පොරොන්දු වගේ චිත්‍රපටවල තිබුණේ ඒ කියන්නේ මුල්ම කාලේ ශ්‍රී ලංකා සිංහල සිනමා වංශකතාවේ තිබිච්ච චිත්‍රපටවල ගීතය අනිවාර්ය අංගයක් වුණා අඩුම ගාන ගීත 10කට වැඩි තියෙන්නම වුණා ඒ අනුව ඒ කියන්නේ ඒ විදිහටම තමයි සංදේශ චිත්‍රපටයක් නිර්මාණය වෙන්නේ
ඒ කියන්නේ
රේඛා
මේ
ගීත 12ක් තියෙනවා දැන් රේඛාව චිත්‍රපටෙත් මම හිතන්නේ ගීත 6කට 7කට ආසන්න ප්‍රමාණයක් තියෙනවා
ඔව් ඒ වගේ මාතලන් චිත්‍රපටි 12ක් තියෙනවා
ඔව්
12 සෙට් එකක් එනවාම තමයි
ඔව්
ඉතින් ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහත්තයාට සිද්ධ වුණා සංදේශ චිත්‍රපටි හදන්න ඒක හදන්න සිද්ධ වුණා කියන්නේ දැන් එතුමා මුලින් හැදුවේ රේඛාවනේ ඉතින් මේ රේඛාව චිත්‍රපටිය හැදුවට පස්සේ එකපාරට නිෂ්පාදකරෙක් ආවේ නැහැ මේ මට චිත්‍රපටය කරලා දෙන්න කියලා කියන තත්ත්වෙන් ආවේ නැහැ කවුරුත්. නමුත් ඉන්දියාවේ අපි කවුරුත් හඳුනන අපි සිනමාවෙන් දැකලා තියෙන අහලා තියෙන දැකලා පුරුදු රාජ් කපූර් මහත්මයා මේ රේඛාව බලලා මිස්ටර් ගුණරත්නම් කේ ගුණරත්නම් මහත්තයට කියලා තිනවා මේ චිත්‍රපටය හදපු එක්කෙනට දීලා චිත්‍රපටයක් කරන්න කියලා බය නැතුව. එහෙම තමයි සංදේශය හැදුනේ. සංදේශයේ මූලික පදනම උනේ එතනින්. රාජ් කපූර්ගේ වචනයකට තමයි කේ ගුණරත්න මහත්තයා පෙළඹුණේ මේ ලෙස්ටර් මහත්තයා කියලා චිත්‍රපටය කරවන්න. එතකොට එතනදී සංදේශය කියන මාතෘකාව ඉදිරිපත් වුනම කේ ගුණරත්න මහත්තයා ඊටමත්
කැමති වුණා.
කැමැතෙන් මුදල් වැය කරලා මේ චිත්‍රපටය කරා. ඇත්ත වශයෙන්ම කියනනම් මම ළඟදී ගණන් බැලුවා මේ කැලුම් මේ ලංකාවේ හදපු දැවැන්තම චිත්‍රපටය කිව්වොත් වඩා නිවැරදි ලංකාවේ හදපු දැවැන්තම චිත්‍රපටය කිව්වොත් වැඩිම මුදලක් වියදම් කරලා තියෙන චිත්‍රපටය කිව්වොත් වඩා නිවැරදි සංදේශය. මම දන්නවා සංදේශයේ චිත්‍රපටියට ගහන්න සංදේශයේ චිත්‍රපටය අභිබවා යන්න දැවැන්ත චිත්‍රපටයක් කරන්න බෑ මං හිතන්නේ. මොකද එදා කරලා තියෙන චිත්‍රපටියට ඔයා දන්නවද වියදම් කරපු ගාණ කීයද කියලා? එදා බත් පැකට් එකක් 150යි 60යි බුරියානි පැකට් එකක් 75යි 75යි නැත්තම් 80යි බුරියානි එකක්. ඒ කියන්නේ අද බුරියානි එක ගාණ කීයද? පැල් 350ක් 400ක් වෙනවා. ඊටත් වැඩි වෙන්න පුළුවන්. එතකොට එදා මුළු චිත්‍රපටියට වියදම් කරලා තියෙන ගුණරත්න මහත්තයා ලක්ෂ 4,000,000ක් තරමාරක් කියන්නේ විශාල මුදලක්. ඒ කාලේ මට මතකයි මේ සානන්දන මහත්තයා කියනවා චිත්‍රපටයකට යන්නේ 65,000ක් 70,000ක් වගේ මුදලක් කියන්නේ පිටපත් 15ක් 20ක් ගහදලා ඉවර වෙනකොට චිත්‍රපටයට යන්නේ 750 කියන චිත්‍රපටයට ගිහලා තියෙන 65,000යි පිටපත් ගහලා ඔක්කොම වැඩේ ඉවර කරලා නළු නිලියන්ට ගෙවලා සියලු දේ කරලා පබ්ලිසිටි කරලා චිත්‍රපටිය පෙන්නනකොට 65,000ක් තමයි වියදම් වෙලා තියෙන්නේ. එතකොට ඒ කාලේ සංදේශය ඊටත් කලින් සංදේශය විදං කරා ගුණරත්න මහත්තයා ලක්ෂ 4,000,000ක් විශාල මුදලක්. ඒ ලක්ෂ 4,000,000ක් කියන්නේ
අද
56. එතකොට ලක්ෂ 4,000,000ක් විදං කරන්න ලෙස්ටර් ජේම්ස් පීරිස් මහත්තයා කෙරේ ඇතිවෙච්ච විශ්වාසයටනේ මේ චිත්‍රපටය කරේ. මොකද නිෂ්පාදකරෙක් සල්ලි විදං කරන්නේ අධ්‍යක්ෂරයා හරහා එන විශ්වාසයට විදං කරන්නේ. නැත්තම් කියනවා නේද විදං කරන්න ඕනේ නැහැ කියලා. මොකද අධ්‍යක්ෂරයා ෂුවර් නැත්තම්. ඉතින් ලිස්ට මාත්‍යට ලොකු මේ ගෞරවයක් තිබුණා මේ ඒ හරහා. මොකද රාජ් කපූර් මහත්තයත් ඉන්දියාවෙන් සර්ටිෆිකේට් එකක් දුන්නා ලිස්ට මාත්‍යට. ඒක විශාල වශයෙන් බලපාන්න ඇති. ඒකයි ගුණරත්න මහත්තයත් පෙළඹුණේ. ඒ වගේම දැන් මේ මේ විශාල මුදලක් කියන දැන් එක දර්ශනයක් තියෙනවා කැලුම් සංදේශ චිත්‍රපටයේ අවසානයේදී බලකොටුව පුපුරන දර්ශනය. එතනදී දැන් ඊට කලින් කියන්න ඕන දැන් ගාමිණී ෆොන්සේකා මහත්තයා අලුත් අංකුර නළුවෙක්නේ ඒ කාලේ. එතකොට ලිස්ට මහත්තයට උමනා කරලා තිබුණේ ලිස්ට මහත්තයා අඳුරලා දුන්න ගාමිණී ෆොන්සේකා මහත්තයා මේකේ ප්‍රධාන චරිතයට දාලා කරන්න. නමුත් ඒකට නිෂ්පාදන අංශයෙන් ගුණරත්න මහත්තයගෙන් වැඩි කැමැත්තක් තිබුණේ නැහැ. ඇත්ත කතාව. ගුණරත්න මහත්තයා යෝජනා කරලා තියෙනවා නෑ මේකට අපි ගාමිණීට සෙකන්ඩ් රෝල් එක දීලා තම්මිටගේ රෝල් එක දීලා අපි මේ ආනන්ද ජයරත්න දෙමු අද පීකේ කියන්නේ ආනන්ද ජයරත්න කියලා අපි එහෙම කරමු කියලා. පස්සේ ලිස්ට මහත්තයා චිත්‍රපටය අතාරින්න බැහැනේ චිත්‍රපටය කරා. ඊට පස්සේ උනේ මොකද මේ තම්මිට කියන චරිතය
ඉස්මතු වුණා.
ඉස්මතු වෙලා අර චරිත සියල්ල අභිබවා යන්න පටන් ගත්තා. ඒ කියන්නේ අවසාන බලකොටුව පුපුරන දර්ශනයේදී පෘතුගීසි බලකොටුවක් පුපුරාන අහිම් පිටින්ම මේ දර්ශනයේදී තම්මිට තමයි සිංහල මිනිසුන්ව බේරගෙන මිනිසුන්ව ඇදලා විසි කරලා එළියට දාන්නේ බලකොටුවෙන් එළියට. තොපි පලයව් කියලා කෑ ගහලා එතන මාර ඇක්ට් එකක් දෙනවා ගාමිණී ෆොන්සේකා මහත්තයා. ඉතින් එතනදී ඇඟේ මයිල් කියලා මට දැන් මතක් වෙනකොටත් සංදේශ මතක් වෙනවා. මට මේ ඇඟේ මයිල් කෙලින් වෙනවා. මට මේ කතා කරගන්නත් බෑ ඒ සීන් එක මතක් වෙනකොට. ඒකෙන් ගාමිණී මහත්තයා ගාමිණී ෆොන්සේකා නම ගත්තා ඉහළටම. එතනින් තමයි මේ පිකප් වුණේ ෆොන්සේකා මහත්තයගේ පැත්තෙන් කතා කරාම. එයා පිකප් වුණේ තම්බිට කියන චරිතයෙන්. ඇත්ත වශයෙන්ම රම්මුතු දුව කියන චරිතයට ගැන කතා කරන්නේ නැහැ ගාමිණී මහත්තයා. කවදා රම්මුතු චිත්‍රපටිය එයා ගණන් ගන්නෙත් නැහැ. අපි තමයි ඒක ගණන් ගන්නේ. එයා තම්බිට චරිතයට රම්මුතු චිත්‍රපටියට වඩා කැමති රම් සංදේශයේ තම්බිට කියන චරිතයට. මොකද එතනදී එකක් ගාමිණී වංශය කියන නම හැදුනා. අනිත් එක ඒ චරිතය තුළ යම්කිසි බැරෑරුම්කමක් යම්කිසි ගැඹුරක් තියෙනවා ඒ චරිතයේ. ඉතින් ඊට අමතරව මම කියන්නේ ටෙක්නිකල් පැත්තෙන් ගත්තම මේ බලකොට පුපුරන දර්ශනය කැලුම් ලංකාව තියෙන කැමරා පහක්ම ගෙනාව. ලංකාව ඔක්කොම කැමරා GF එකේ කැමරාස් තිබුණේ. කැමරාස් පහක්ම දාලා තමයි බලකොටුව පුපුරන දර්ශනය ගත්තේ. ඒ කැමරාස් වලට ඉස්සරහින් වැලිගෝණි තියලා සේෆ්ටි එකට ගලක්වත් එන්නේ නැති වෙන්න එක ඇංගල් එක තියෙන කැමරා එකට කෙලින්ම ලොකු කළු ගලක් කැරකිලා කෙලින්ම කැමරකට එනවා. ඒක චිත්‍රපටියේ තියෙනවා. අදට චිත්‍රපටියේ බැලුවොත් ඒක පෙනෙයි. අනමුත වැලිගෝරි නිසා කැමරාව බේරුණා. මොකුත් ඩැමේජ් එකක් වුණේ නැහැ. ඉතින් කැමරාස් පහක් දාලා තමයි රූපගත කළේ ඒ බලකොටු පුපුරන දර්ශනය. වෙඩිබෙත් ගබඩා පුපුරන. ඉතින් හරිම ලස්සන දර්ශනයක් ඒක සිංහල සිනමාවේ. හරිම මනස්කාන්ත දර්ශනයක් ඒ බලකොටු පුපුරයම.
පුදුමාකාර අවස්ථාවක්.
පුදුමාකාර අවස්ථාවක්. ඒක අපි හරිම තෘප්තිමත් වුණා. මම චිත්‍රපටිය 7-8 වතාවක් 10-12 වතාවක් බලන්න පෙළඹුණෙත් ඒ බලකොටු පුපුරන දර්ශනයෙන් තමයි. මිනිස්සු ගොඩක් ගියේ. මම දන්න මම රසිකයෙක් හැටියට මම ගියේ බලකොටු පුපුරන දර්ශනයේ මූලික කරගෙන තමයි සංදේශය බලන්නේ.
ඔව්. දිනේෂ් අපි ඒ චිත්‍රපටයේ ගීතයක් අහමු. ඒකෙත් ගීත මං හිතන්නේ 10කට ආසන්න ප්‍රමාණයක් තිබුණා.
ඔව් ඒකෙත් 12ක් තියෙනවා සංදේශය.
ඔව් 12ක් තිබුණා. ඒ කියන්නේ ලෙස්ටර් මහත්තයත් ආරම්භයේදී ඒ අර ඉන්දියානු සම්ප්‍රදායට අනුරූපව කියන්නේ තමාගේ කියන්නේ කතාව සහ ක්‍රමවේදය වෙනස් කරගත්තත් අර ප්‍රධාන සිද්ධාන්තය බේසික් එක තියාගෙන තමයි කටයුතු කරලා තියෙන්නේ. මේ ගීත සියල්ලම රචනා කරලා තියෙන්නේ මට මතකද ආරසෙන් නහුබුදු.
ඔව්
සංගීතවත් කරලා තියෙන්නේ තනු නිර්මාණ කරලා තියෙන්නේ ඔක්කොම සුනිල් ශාන්තයන් සංගීතවත් කරලා තියෙන්නේ අර්මුත්තු සාමි.
ඔව් රොක්සාමි තමයි මම හිතන්නේ මේ චිත්‍රපටයේ මියුසික් කන්ඩක්ට් කරලා
තියෙන්නේ. එම්කේ රොක්සාමි ඔකෙස්ට්‍රා එක කන්ඩක්ට් කරන මේ මෙහෙවන්න බවට පරිවර්තන කරලා තියෙන්නේ. ඒකත් හොඳ අලුත් ආරංචියක්.
ඔව් ඒක අනිත් එක මේ මේ ඒ සංදේශී චිත්‍රපටියේ මේ මම කියන්නේ එකපාරට මට මතක නැතුනේ මේ වගේ ආපු මතුවෙච්ච එකකින්
වගේ කරුණක්
කරුණක් කොට මම කියන්නේ සංදේශය චිත්‍රපටිය පිළිබඳව මේ මේ කරුණක් කියන්නේ කමන්න ඒක අපි
මතක කරගන්න ඕනේ. ධර්මදාස සල්පොල මේ ගීතය ගායනා කරන්නේ මොකද ඒ කාලේ ඔහු තමයි ප්‍රධාන පසුබිම් ගායකයා වශයෙන් කාගෙත් කියන්නේ කාර්යබහුල ගායන
සිනමා කටහඬක් තිබුණේ
වල්පොලට.
වල්පොලට
හොඳයි අපි ගීතය හමු ප්‍රේමිත මිත්‍රින් මේ සංදේශ චිත්‍රපටයේ ධර්මදාස වල්පොල
kiri suvandayannada beriyuna yudata upan kumarayai patalauna Thank you. කිරි සුවඳ යන්නට පවා බැරි වුණා. යුදට උපන් කුමරායයි නමක් ඇති වුණා. මුල්ලෙරියා විලෙහි වතුර ලෙයට හැර තාව කරන බෙර නැගුණා. කොළඹ කුතුවේ පලල් මසු කිනි ගණන් වුණා. පරංගි දේශේ රජුටත් මර උණ ගැනුණා. රාජ සිංහ වැඩි වුණා. රාජ සිංහ දෙවි නාමේ කියා නැති වුණා.